Honorable Douglas Devanand.
Nandri Savelaka Talamada Angahindra Governor Urupinar Avargale Mudalavadaga Neethurai Chattathin Nangam Pirivinai Thiruthuvadan Moolamaga Mel Neethimandrangalin Neethipathigalai 85-க்கு மேற்படாமல் அதிகரிப்பதை பற்றி சட்டவாக்கம் வருகின்றது. தற்போது மேல் நீதிமன்றங்களில் பல நூற்றுக்கணக்கான வழக்குகள் நிலுவையில் உள்ளன. இவ்வழக்குகளை முடிந்தளவு விரைவாக விசாரித்து வழக்கில் சம்பந்தப்பட்டவர்களுக்கு நீதி செய்ய வேண்டும். நீதி செய்வது தாமதிக்கப்படும் போது நீதி மறுக்கப்படுகின்றது. ஜஸ்டிஸ் டிலைட் இஸ் ஜஸ்டிஸ் டினை என்ற சட்டக்கூற்று உண்டு. மக்கள் நீதிமன்றங்களுக்கு வழக்கு தொடர அல்லது குற்றஞ்சாட்டப்பட்டு வரும்பொழுது நீதிமன்றங்கள் நீதியின் கோயில்கள் என்ற எண்ணத்துடனே வருகின்றார்கள். இன்று நீதிமன்றங்களில் போதிய வளங்கள் ஆளணி வசதிகள் இல்லாத காரணத்தினால் வழக்கு விசாரணைகளில் தாமதம் ஏற்படுகின்றது. இத்தாமதத்திற்கான இன்னொரு காரணம் போதிய அளவில் நீதிபதிகள் நியமிக்கப்படாமையே ஆகும். எனவே இச்சட்டத்திருத்தம் மேல் நீதிமன்ற நீதிபதிகளின் அதிகரிப்புக்கு ஆவண செய்வது, வழக்குகளை விரைவாக விசாரிப்பதற்கு ஓர் தீர்வாக அமையும். இதனுடன் இணைந்ததாக நான் இங்கு ஏற்கனவே வலியுறுத்தியுள்ள சில கோரிக்கைகளையும் முன்வைக்க விரும்புகின்றேன். உச்ச நீதிமன்றங்கள், மேல் நீதிமன்றங்கள் மற்றும் மேன்முறையீட்டு நீதிமன்றங்களில் போதிய அளவு தமிழ்மொழி மூலமான நீதிபதிகளை நியமிப்பதற்கும், வடக்கு கிழக்கு மாகாணங்களில் செயல்படுகின்ற நீதிமன்றங்களில் மேலதிகமாக நீதிபதிகளை நியமிப்பதற்கும் நடவடிக்கை எடுக்கப்பட வேண்டும். தமிழ்மொழி மூலமான மொழி பண்பாட்டை கொண்டவர்களது பல வழக்குகள் தேங்கி கிடப்பதற்கு தீர்வாக இந்த நடைமுறை அமையும் என்பது எனது எதிர்பார்ப்பாகும். அன்றி இனவாத நோக்கம் கொண்டதாக இக்கோரிக்கை தொடர்பில் எவரும் அவதானம் செலுத்தக்கூடாது என கேட்டுக்கொள்வதுடன், அனைத்து நீதிமன்றங்களும் போதிய அளவு மொழிபெயர்ப்பாளர்களையும் நியமிப்பது குறித்து விரைவான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் என்ற கோரிக்கையையும் இங்கு முன்வைக்க விரும்புகின்றேன். அத்துடன் சட்டமா அதிபர் தினக்களத்தில் பல்வேறு வழக்குகள் பாரிய அளவில் குவிந்திருப்பதற்கும் ஒரு பிரதான காரணம் சட்டத்தரணிகளின் பற்றாக்குறை என்றும் கூறப்படுகின்றது. எனவே இவ்விடயம் தொடர்பில் உரிய அவதானங்கள் செலுத்தப்பட்டு போதிய சட்டத்தரணிகளை உள்வாங்குவதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் என்றும் கேட்டுக்கொள்கின்றேன். வடக்கு கிழக்கில் தங்களது அரசியல் உரிமைகளை வென்றெடுக்க போராடிய பல தமிழ் பேசும் இளைஞர்கள் பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டு பிணை வழங்கப்படாமலும் குற்றப்பத்திரிகை பகிரப்படாமலும் வருடக்கணக்கில் சிறை கைதிகளாக உள்ளனர். விசாரணைகளிடம் முடிவுறவில்லை என்ற காரணத்தால் இன்னும் ஒரு தொகையினர் சிறையில் வாடுகின்றனர். அவர்கள் சிறைகளில் அடைக்கப்பட்டு பிணை வழங்கப்படாமல் வழக்குகள் தாமதமாக விசாரிக்க எடுக்கப்படும் போது பல வருடங்கள் கடந்து போகின்றன. இறுதி தீர்ப்பு வரும்பொழுது பல வழக்குகளில் அவர்கள் குற்றமற்றவர்கள் என்றும் விடுதலை செய்யப்படுகின்றார்கள். அவ்வாறானவர்கள் வெளிவரும் போது தமது இளமையை இழந்தவர்களாகவும் வாலிபத்தை இழந்தவர்களாகவும் வயோதிபர்களாகவும் நோயாளிகளாகவும் வெளியே வருகின்றார்கள். இது மனிதாயமான அடிப்படையில் பார்க்கும் பொழுது ஒரு பாவச் செயலாகும். அவர்களை வெளியில் எடுக்க சம்பந்தப்பட்டவர்களின் குடும்பத்தவர்கள் பல லட்சக்கணக்கான ரூபாய்களை செலவிடுகின்றனர். குடும்பத்தவர்கள் நீதிமன்றங்களுக்கு ஏறியிறங்கியே காலத்தை கழித்து கடைசியில் அவர்களும் இறந்து விடுகின்றனர். கடந்த 30 ஆண்டு காலத்தில் தமிழர்களில் பெரும்பாலானவர்கள் நீதி கிடைக்காமலும் உரிமையும் சமத்துவமும் கிடைக்காமலும் மண்ணுடனும் கடலுடனும் சங்கமமாகிவிட்டார்கள். அரசுகள் இதுக்கு பொறுப்பு கூற வேண்டும். அண்மையில் தமிழ் இளைஞர் ஒருவர் 18 ஆண்டுகள் அநியாயமாக சிறையில் அடைக்கப்பட்டு 18 ஆண்டுகளின் பின் நிரபராதி என்று விடுவிக்கப்பட்டுள்ளார். இவரின் நிலைமையும் இழந்த வாழ்வையும் யாரும் மீட்டு கொடுக்க முடியாது. இதேபோல் அனுராதபுர சிறைச்சாலையில் அடைக்கப்பட்டவர்களும் தமக்காக நீதி கேட்டு உண்ணாவிரதம் இருக்க வேண்டிய நிலைமையே ஏற்பட்டுள்ளது. சட்டமா அதிபருக்கு வவுனியாவுக்கு வழக்கை மாற்றுவதற்கான அதிகாரம் இருந்தும் அவர் அதை பயன்படுத்த தயங்குகின்றார். இதற்கு பின்னால் இருக்கும் தடை என்ன? தெற்கை சாந்தப்படுத்த வடக்கில் உள்ளவர்களை சிறையில் அடைக்கின்றார்கள். குற்றம் இழைத்திருந்தால் சட்டத்தின் காவலர்களும் சட்டத்தை செயல்படுத்துபவர்களும் விரைவாக நடவடிக்கை எடுக்க வேண்டும். காலம் தாழ்த்தி செய்யப்படும் விடுதலையினால் எவ்விதமான நன்மையும் சம்பந்தப்பட்டவர்களுக்கு கிட்டாது. மக்களை உணர்ச்சி வசப்படுத்துவதாலும் முசுப்பியத்தலாலும் மேலும் மேலும் காலம் தாழ்த்தாமலும் அரசு விரைவாக நடவடிக்கை எடுத்து கைதிகளை விடுதலை செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். இளைஞர்களின் அமைதியின்மை நாட்டிற்கு நல்லதல்ல. இதை அனுபவத்தில் நாம் அனைவரும் அறிவோம். மேலும் அனுராதபுரத்தில் 3 தமிழ் அரசியல் கைதிகளின் 41 நாட்களான உண்ணாவிரத போராட்டமானது உரிய நோக்கினை எட்டாத நிலையில் முடிவுக்கு வந்திருக்கின்றது. மேற்படி கைதிகளின் கோரிக்கையானது தம்மீதான வழக்குகளை வேறு நீதிமன்றங்களுக்கு மாற்றக்கூடாது என்ற நியாயமான கோரிக்கையாக இருந்த போதிலும் அவர்களது போராட்டத்திற்கு ஆதரவாக பல்கலைக்கழக மட்டத்தில் மாணவர்கள் தங்களது கற்கைகளை நிறுத்தியும் தமிழ் மக்கள் தரப்பிலிருந்து பரவலாக பொது அமைப்புகள் தரப்பிலிருந்தும் கிடைத்திருக்கின்றன. எனினும் இந்த போராட்டத்தினை வழிநடத்தியிருக்க வேண்டிய தமிழ் மக்களது அரசியல் பிரதிநிதிகள் தாமே என்போர் இந்த விடயத்தை தமது சுயலாப அரசியலுக்காக மாத்திரம் பயன்படுத்தி கொள்ள முயற்சித்து செயல்பட்டதன் காரணமாகவும் மேற்படி பிரச்சனையை தீர்ப்பதற்கு அல்லது கைதிகளின் விடுதலைக்காக நேர்மையான முறையில் செயல்படாததன் காரணமாகவுமே 41 நாட்கள் தொடர்ந்திருந்த போராட்டம் அதற்கான நோக்கம் நிறைவேறாத நிலையிலேயே கைவிடப்பட நேரிட்டுள்ளது. எம்மை பொறுத்த வகையில் தமிழ் அரசியல் கைதிகள் அனைவரும் பொது மன்னிப்பு அடிப்படையில் விடுவிக்கப்பட வேண்டும் என்பதே. இது தொடர்பில் உரிய அனைத்து தரப்பினரும் அவதானங்களை செலுத்த முன்வர வேண்டும். அத்துடன் 1983 வருட வெலிக்கட சிறைச்சாலையில் மேற்கொள்ளப்பட்ட படுகொலைகள் அதற்கு பின்னரான காலகட்டங்களில் பண்டாரகம வவுனியா போன்ற பகுதிகளில் சிறை கைதிகள் மீதான படுகொலைகள் தொடர்பிலும் உரிய விசாரணைகள் மேற்கொள்ளப்பட வேண்டும். அடுத்ததாக குற்ற செயல்களுக்கு பலியாக்கப்பட்டோரும் சாட்சியாளருமான உதவி மற்றும் பாதுகாப்பு சட்டத்தை திருத்துவதற்கான சட்டமூலம் இங்கு சமர்ப்பிக்கப்பட்டிருப்பது காலத்தின் கட்டாய தேவையாகும். இலங்கையின் சனத்தொகை தற்போது ஏறத்தாழ 22 மில்லியனை எட்டி பிடித்துள்ளது. இவர்களில் ஏறத்தாழ 1.5 மில்லியன் அல்லது 15 லட்சம் பேர் கடந்த 30 வருடகால யுத்தத்தின் காரணமாக 1880களிலிருந்து புலம்பெயர்ந்து வாழும் தமிழ் பேசும் மக்கள் உள்ளடங்குவர். இது தவிர ஏறத்தாழ 7 லட்சம் பேர் தொழில் காரணமாக வெளிநாட்டு வேலைவாய்ப்பு முகவரத்தின் சட்டங்களுக்கு ஏற்ப வெளிநாடுகளில் தொழில் செய்யும் அனைத்து இனங்களையும் சேர்ந்த இலங்கையர்கள் ஆவார்கள். இவர்களிடையில் இலங்கையின் இனக்கலவரங்களின் போது பாதிக்கப்பட்டோரும் சாட்சியாளர்களும் உள்ளடங்கியுள்ளார்கள். இவர்கள் சம்பந்தப்பட்ட வழக்குகள் விசாரிக்கப்படும் போது அவர்கள் தாம் தொழில் புரியும் வதியும் நாடுகளில் இருந்தவாறு நீதிமன்ற விசாரணைகளில் சாட்சியம் அளிப்பதற்கு அல்லது கூற்றினை வழங்குவதற்கு இத்திருத்தம் வழி செய்கின்றமை வரவேற்கத்தக்கதாகும். தற்போது இலங்கையின் சனத்தொகையில் 10% உள்ள வெளிநாடுகளில் வாழும் இலங்கையர்கள் ஏறத்தாழ 8 மில்லியன் அமெரிக்க டாலர்களை வருடாந்தம் தமது நாடுகளுக்கு அனுப்புகின்றனர். இத்தொகை நமது ஏற்றுமதிக்கும் இறக்குமதிக்கும் இடையிலான வணிக நிலுவையை சமன் செய்வதற்கு பேரளவு உதவி புரிகின்றது. இவர்களுக்கு நாம் பாதுகாப்பும் சலுகைகளும் வழங்குவதுடன் மட்டுமின்று விடாது, அவர்கள் தேசிய மட்ட தேர்தல்களிலும் வாக்காளர் தகமை பெற்றிருப்பின் வாக்களிக்கவும் அவர்கள் வாழும் நாடுகளில் உள்ள நமது தூதரகங்களில் வசதி செய்யப்பட வேண்டும் என்றும் இச்சபையில் மீண்டும் ஒரு முறை வலியுறுத்தி கூற விரும்புகின்றேன். அதே நேரம் வெளிநாடுகளில் வாழ்பவர்களாகட்டும் உள்நாட்டில் வாழ்பவர்களாகட்டும் தாங்கள் சார்ந்த வழக்குகளில் தங்களது சாட்சியங்களை வழங்குகின்ற பொழுது குற்றங்கள் சுமத்தப்படுகின்ற நபர்களது பாதுகாப்பினை உறுதிப்படுத்துவதற்கும் சமூகத்தில் அவர்களுக்கு இருக்கின்ற நற்பெயரை பாதுகாப்பதற்கும் உரிய நடவடிக்கைகள் எடுக்கப்படுவதும், பொய்யான குற்றச்சாட்டுகள் ஒரு நபர் மீது சுமத்தப்படுமானால் அதனை பகிரங்கப்படுத்தாது, அது தொடர்பில் உரிய விசாரணைகளை மேற்கொண்டு உண்மைகளை வெளிக்கொண்டு வரப்படுதலும் வேண்டும். குற்றம் சுமத்தப்பட்டவர் மீது வீண் பழிகள் சுமத்தப்படாத வகையிலான ஏற்பாடுகளை மேற்கொள்வதும், பொய் குற்றச்சாட்டுகளை சுமத்துவோருக்கு எதிரான சட்ட நடவடிக்கைகள் எடுக்கப்படக்கூடிய சூழ்நிலைகளும் உறுதிப்படுத்தப்பட வேண்டியது அவசியமாகும். அடுத்ததாக, குற்றச்செயல்களை தடுத்தல் திருத்தப்பட்ட சட்ட மூலத்தை பற்றியது. ஜனநாயகத்திற்கு 4 தூண்கள் உண்டு என்று சொல்லப்படுகின்றது. சட்டத்துறை, நீதித்துறை, நிர்வாகத்துறை, ஊடகத்துறை என்பனவே ஜனநாயகத்தை தாங்கும் 4 தூண்களாகும். ஜனநாயகத்தின் தூண்கள் மக்களுக்கான மக்களின் உரிமைகளை காப்பாற்றும் தூண்களாக, பிரச்சனைகளை முன்னிறுத்தும் நிறுவனங்களாக இருக்க வேண்டும். இந்த 4 தூண்களும் மக்களின் நலன்களை கருத்தில் கொண்டு வினைத்திறனுடன் செயல்படும் போதே சட்டத்தின் ஆட்சி நிலவும். நாட்டு மக்கள் அனைவரும் சமாதானமாகவும் இணக்கப்பாட்டுடனும் வாழ முடியும். ஜனநாயகத்தின் முதன்மை தூணான எமது சட்டவாக்கத்துறைக்கு 70 ஆண்டுகள் பூர்த்தியை நாம் அண்மையிலேயே பாராட்டி பேசினோம். இருப்பினும், யுத்தத்தை முடிவுக்கு கொண்டு வந்த பிறகு நாம் இன்னமும் இனப்பிரச்சினைக்கு தீர்வை முன்வைக்கவில்லை. நமது நாட்டின் படுகடன்களை அடைப்பது பற்றியும், அபிவிருத்தி திட்டங்களை செயல்படுத்துவது பற்றியும் சிலாகித்து பேசுகின்றோம். மிகவும் கஷ்டப்பட்டு ஒருவாறு உள்ளூராட்சி தேர்தல் சட்டங்களையும் மாகாண சபை தேர்தல் சட்டங்களையும் திருத்தினோம். புதிய அரசியலமைப்பு இயற்றுவது, பாராளுமன்ற தேர்தல்கள் சட்டத்தை திருத்துவது, ஜனாதிபதியின் அதிகாரங்களை குறைப்பது, நிலைமாறுகால நீதியை நிலைநாட்டுவது, பொறுப்பு கூறுவது, இழப்பீடு வழங்குவது போன்ற விடயங்கள் நம்முன் இன்னமும் பாக்கியாகவே இருக்கின்றன. இதனிடையே சாதாரண மக்கள் உயர்ந்து செல்லும் விலைவாசியினாலும், நாட்டில் அதிகரித்து செல்லும் குற்றச்செயல்களாலும், இயற்கையின் அனர்த்தங்களாலும், வீதி விபத்துக்களின் அதிகரிப்பு என்பவற்றினால் பாதிக்கப்பட்டுள்ளார்கள். இக்கட்டத்தில் நாம் நீதித்துறையை வினைத்திறனாக்குவதற்கும், நீதித்துறையை குற்ற செயல்களை தடுப்பதற்கு திருத்த சட்டத்தை பற்றி விவாதித்து கொண்டிருக்கின்றோம். ஜனநாயகத்தின் 2வது தூணான நீதித்துறையில் உள்ள ஓட்டைகள் விரைவாக அடைக்கப்பட வேண்டும். எனவே குற்றச்செயல்களை திருத்தும் சட்டம் நீதித்துறையின் முக்கிய பதிவுகளான 1979 ஆண்டின் 15 இலக்க குற்றவியல் நடைமுறை சட்டக்கோவையின் சட்டத்தில் தோதான பிரிவுகள் நீக்கப்பட்டு குற்றவியல் சட்டக்கோவையின் பிரிவு இலக்கங்களை கொண்டு பிரதியீடு செய்வதன் மூலம் திருத்துவதற்கு வழிவகை செய்வது காலத்தின் உடனடி தேவையாகும். இங்கு முக்கியம் என்னவென்றால், இலங்கை குற்றவியல் சட்டம் இலங்கை மக்களுக்கு மட்டுமல்லாமல் இலங்கையில் வசிக்கின்ற சகலருக்கும் ஏற்புடைய சட்டமாகும். எனவே நீதித்துறையை வினைத்திறனுடமையுடன் செயல்படுத்துவதற்கு ஏற்புடையதாக 22 அத்தியாயமான குற்றச்செயல்களை தடுத்தல் கட்டளை சட்டத்தை திருத்துவதன் மூலம் இம்முதன்மை சட்டவாக்கத்தின் அட்டவணையை பொருத்தமானவாறு மதிப்பீடு செய்வது காலந்தாழ்த்தாமல் செய்யப்பட வேண்டிய திருத்தமாகும். இதன் மூலம் இளஞ்சம் அல்லது ஊழல் பற்றிய சாத்துதல்களை புலனாய்வு செய்வதற்கான ஆணைக்குழு சட்டத்தின் கீழான தவறின் தன்மைகள், கணனி வழி குற்றச்சட்டத்தின் கீழான தவறின் தன்மைகள், போதையூட்டும் ஔடதங்களினதும் உளமருட்சி ஏற்படுத்தும் பதார்த்தங்களினதும் சட்டவிரோதமான வியாபாரத்திற்கு எதிரான சமவாயங்களின் கீழ் வரும் தவறுகள், சித்திரவதை மற்றும் வேறு கொடூரமான மனிதாபிமானமற்ற அல்லது கீழ்த்தரமாக நடத்தல் அல்லது தண்டித்தல் என்பவற்றுக்கு எதிரான சமவாய சட்டத்தின் கீழ் வரும் தவறு, பயங்கரவாதத்திற்கு நிதியை அளிப்பதோ ஒடுக்குதல் மீதான சட்ட சமவாய சட்டத்தின் கீழான தவறுகள், சுடுபடை கலன்கள் கட்டளை சட்டத்தின் கீழான தவறுகள், குடிவருவோர் குடியகழ்வோர் சட்டத்தின் கீழான தவறுகள், புலமை சொத்து சட்டத்தின் கீழான தவறுகள், பகிரங்க ஆதன சட்டத்தின் கீழான தவறுகள், தீங்கு விளைவிக்கும் ஆயுதங்கள் சட்டத்தின் கீழான தவறுகள், கொடுப்பனவு உபாயங்களின் மோசடி சட்டத்திற்கு கீழான தவறுகள், தண்டனை சட்ட கோவையின் கீழான தவறுகள், நஞ்சுகள் அபின் மற்றும் அபாயகரமான ஔடதங்கள் சட்டத்தின் கீழான தவறுகள், பணம் தூய்த்தாக்கல் சட்டத்தின் கீழான தவறுகள், பயங்கரவாத தடுப்பு சட்டத்தின் கீழான தவறுகள், இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு பணியக சட்டத்தின் கீழான தவறுகள் என்று 107 வகையான தவறுகளின் அட்டவணைகள் தயாரிக்கப்பட்டு 1979 பயந்தாம் இலக்க குற்றவியல் நடவடிக்கை முறைச்சட்ட கோபச்சட்டத்தின் தோதான பிரிவுகள் இலக்கத்தினை மாற்றீடு செய்யப்பட்டிருக்கின்றது. இவ்வாறான திருத்த சட்டத்தை நடைமுறைப்படுத்தும் ஜனநாயகத்தின் 3வது தூணான நிர்வாகத்துறையினருக்கும் மற்றும் வழக்குகளில் சம்பந்தப்பட்டவர்களின் நடவடிக்கைகளை இலகுபடுத்துவதுடன் நீதிமன்றங்களில் வழக்குகளின் தீர்ப்புகளை விரைவுபடுத்த உதவும். எனவே இச்சட்ட திருத்தத்தை காலந்தாழ்த்தாது சபையில் சமர்ப்பிக்கப்பட்டிருப்பதை நாம் வரவேற்கின்றோம். காலந்தாழ்த்தியேனும் இவ்விசேட சட்ட ஏற்பாடுகளை மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் சபையில் சமர்ப்பித்துள்ளதை வரவேற்கின்றோம். நீண்ட காலமாக அசாதாரண சூழ்நிலைகள் காரணமாக வடமாகாணத்தில் உள்ள முல்லைத்தீவு மாவட்டத்தைச் சேர்ந்த புதுக்குடியிருப்பு மற்றும் கரதுரைப்பற்று என்று மக்களால் அறியப்படும் மெரிடைம் பற்று பிரதேச சபைகளுக்கான தேர்தல் தொடர்பிலான அறிவித்தல்கள், தேர்தல்களை பிற்போடுதல், நியமனங்களை அளித்துள்ள ஆட்களை இறந்தமை, புலம்பெயர்ந்தமை, கட்சி மாறியுள்ளமை, 35க்கு குறைந்த அபேட்சகர்கள், 35 வயதுக்கு மேற்பட்டவர்கள் ஆகியுள்ளமை காரணமாக இச்சட்ட திருத்தம் அவசியமாகின்றது. இவ்விசேட ஏற்பாட்டுச் சட்டம் புதுக்குடியிருப்பு மற்றும் கரத்துறைப்பற்று பிரதேச சபைகளுக்கான உள்ளூராட்சி தேர்தல்களை நடத்துவதற்கு வழி செய்திருப்பதை வரவேற்கத்தக்கது. இவ்விசேட ஏற்பாட்டு சட்டத்தில் தமிழ் மொழிபெயர்ப்பில் கரத்துறைப்பற்றை மெரிடைம் பற்று என்று குறிப்பிடப்பட்டுள்ளது. மெரிடைம் பற்றை தமிழில் கரைத்துறைப்பற்று என்று அப்பிரதேச மக்களால் அழைப்பதால் கரைத்துறைப்பற்று என்று அழைக்கப்படும் மெரிடைம் பற்று என்ற ஆங்கில சொற்பதத்திற்கு தமிழில் கரைத்துறைப்பற்று என்று திருத்தம் செய்யுமாறு அமைச்சர் அவர்களை கேட்டுக்கொள்கின்றேன். இறுதியாக ஜனநாயகத்தின் 4வது தூணான ஊடகம், நான் ஏற்கனவே கூறிய 3 தூண்களையும் அவற்றில் என்னென்ன நடக்கின்றது என்பதை பற்றியும் உண்மைகளையும் அவற்றின் விமர்சனங்களையும் செய்தியாகவும் பகுப்பாய்வாகவும் மக்களிடம் கொண்டு செல்லும் மகத்தான கடமையை செய்ய வேண்டும். உண்மைகள் புனிதமானவை, கருத்து சுதந்திரமானது என்ற மூல மந்திரத்துக்கு பதிலாக கொண்டு மக்களுக்கு ஊடகத்துறையினர் சேவையாற்ற வேண்டும். மக்களுக்கு உண்மைகள் கொண்டு செல்லப்பட வேண்டும். அந்த வகையில் அவர்கள் நாட்டின் நலன்களையும் மக்களின் நலனையும் முன்னிறுத்தி ஜனநாயகத்தை இந்த நாட்டில் பலப்படுத்துவதற்காக செய்கின்ற பங்களிப்பை நாம் வரவேற்பதோடு அவர்களின் சேவைக்காக எமது நன்றிகளையும் தெரிவித்துக் கொள்கின்றேன். அடுத்து, தமிழ் மக்கள் தமக்கான நீதிக்காக காத்திருக்கும் சூழலுக்குள்ளேயே இன்னமும் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். போர்க்குற்ற விசாரணைகள், மனித உரிமை மீறல்கள், காணாமல் போனவர்கள் தொடர்பிலான முறைப்பாடுகள் ஆகியவற்றிற்கு நம்பகமான விசாரணை பொறிமுறையினூடாக பாரபட்சமற்ற விசாரணைகள் நடத்தப்பட்டு உண்மைகள் கண்டறியப்பட வேண்டும். அத்தகைய விசாரணைகளினூடாக பாதிக்கப்பட்டவர்களுக்கு நீதியும் பரிகாரமும் கிடைக்கச் செய்வது நாம் ஒவ்வொருவரினதும் கடமையாகும். இவ்விடயங்களில் நீதி கிடைக்க வேண்டும் என்று காத்திருக்கும் மக்களுக்கு உரிய காலத்தில் நீதி கிடைக்க வழி செய்யப்படாமல் காலந்தாழ்த்தப்படுமாக இருந்தால் அது நீதி மறுக்கப்படுவதற்கு ஒப்பானதாகும். அதேபோல் புதிய ஆட்சி ஏற்படுத்தப்பட்ட போது தன்னை கொலை செய்ய முயன்றவர் என்று கூறப்பட்டவருக்கு பொது மன்னிப்பு வழங்கி தனது நல்லெண்ணத்தை ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்கள் வெளிப்படுத்தியிருந்தார். அதுபோல் 1998 என்னை கொலை செய்யும் நோக்கத்துடன் தாக்கியவர்களுக்கும் என்னை தற்கொலை தாக்குதல் நடத்தி கொலை செய்வதற்கும் முயற்சி செய்தவர்களுக்கும் உதவியாக குற்றம் சுமத்தப்பட்டவர்களுக்கும் நீதிமன்ற தண்டனைகள் வழங்கி தீர்ப்புகளை வழங்கியிருந்தாலும் அவர்கள் தவறாக வழிநடத்தப்பட்டவர்கள் என்பதால் அவர்களை மன்னித்து பொது மன்னிப்பு வழங்கப்பட வேண்டும் என்று நானும் விரும்புகின்றேன். எனது விருப்பத்தை அடிக்கடி வெளிப்படுத்தியும் வந்திருக்கின்றேன். இவ்வாறான சூழலில் பல ஆண்டுகளாக சிறைகளில் அடைக்கப்பட்டு தண்டனைகள் அனுபவித்து கொண்டிருக்கும் தமிழ் அரசியல் கைதிகளையும் பொது மன்னிப்பு வழங்கி விடுதலை செய்து இந்த அரசாங்கம் தனது நல்லிணக்க சமிஞ்சையை தமிழ் மக்களுக்கு வழங்க வேண்டும் என்றும் இந்த சந்தர்ப்பத்தில் வலியுறுத்தி கூற விரும்புகின்றேன். எனக்கு இந்த சந்தர்ப்பத்தை கொடுத்ததுக்கு நன்றி.
Honorable member, I just want to clarify something. I want to know whether you will be here till the end of the sessions. Are you going to be here in the house till the end of the sessions?
If you want, I can stay.
Okay. Because you said something about the cases that a case, particularly one case, which was transferred to Anuradhapura. Honorable sir, that was done with the request of the key witnesses. They are also former LTT cadres, but they have made this request for their own safety. This was done because of their request. And also you mentioned about some cases, some detainees. If you want, I can give you all the details. It's the total is, island-wide total is 18, out of which 7 are Sinhala suspects, 10 are Tamil suspects, and
Okay.
And also there are like 12 of them at New Magazine, 4 at Trincomalee, 1 at Batticlo, and 1 in Monragal. So other things, if you really like to have them, I can.
The case.
Yes.
You know, now the country is, I think, secure-wise is safe.
Yeah.
But that the witnesses can be given security and they can go and witness there, no?
That, of course, they will have to make an appeal to the agreed party will have to make an appeal to the High Court, Anuradhapura. Then they will consider about it and transfer it back to the Vavuniya Court. So, you see, they have been all one group, and now that few have become two key eyewitnesses, the people who have made the request and the AG had consented to transfer this case to Anuradhapura. Yeah, please.
Okay, thank you.
Thank you. Garu Karunaratna Parnavithana Niyojyamathuma.
Mulasanaruda Garu Mantrithumani. අධිකරණ ඇමතිනි තලතාතු කෝරළ මැතිනිය අද මේ ඉදිරිපත් කරන මූලික සංශෝධන පනත් ඉතාමත්ම අපේ රටේ අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් සංශෝධන පනත් කියලා අපි සඳහන් කරන්නට කැමැති අපේ අර ප්‍රධාන කියමන් දෙක අපි මතක් කරන්න ඕනි යුක්තියේ පමාව යුක්තියේ නිමාව කියන එක ඊළඟ කියමන තමයි කලබල යුක්තිය යුක්තිය වල දැමීමක් කියන එක ජස්ටිස් හරීඩ් ජස්ටිස් බරීඩ් කියන එක. නමුත් ඒ කාරණේ සම්බන්ධයෙන් නම් අපි බය වෙන්න අවශ්‍ය නැහැ. එහෙම එකක් අපේ රටේ වෙන්නේ නැහැ නැති බව හැමෝම කියනවා. කලබල යුක්තියක් අර සරත් පොන්සේකර නඩු දාන්න වගේ දේවල් වලදී ඇරෙනකොට සාමාන්‍යයෙන් වෙලා නැහැ. වෙලා තිබෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ සිද්ධ වෙමින් තිබෙන්නේ මේ නඩු කටයුතු වල ප්‍රමාදයයි ඒ වටත් වෙලාවට සිද්ධ වෙයි වැඩි කොමහරි මේ යුක්තියේ ප්‍රමාවක් රටේ තිබෙනවා. සාමාන්‍යයෙන් අපරාධ නඩුවක් අවුරුදු 17ක් විතර ප්‍රමාදයක් තිබෙනවා. දැන් ඒ ගණන් මිනුම් ඉදිරිපත් කළා. දැන් මේ අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා මතක් කළේ මේ වන විට අවුරුදු මේ වන නඩු 17000ක් පමණ අපරාධවලට අදාළව අධිකරණවල ගොඩ ගැහිලා තිබෙනවා. අපි හිතමු ඒවැය වින්දිතයන්ට අවුරුදු 17ක් බලා ඉන්න සිද්ධ වුණායි කියලා යුක්ති ඉෂ්ට කරගන්නට ඒ පමාවී ලැබෙන යුක්තියෙන් මොකක්ද ඇති තේරුම? ඒක කිසිම තේරුමක් නැහැ. යුක්තිය ඉටු නොවුනා හා සමානයි. එම නිසා අපේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් තමයි අපේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම සඳහා අපි පියවර ගන්න එක. මේ අධිකරණ නිලධාරීන්ගේ විශේෂයෙන් මහාධිකරණවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම කියන කාරණය ඒ සඳහා ගන්නා එක පියවරක් පමණයි. මේවා සම්බන්ධයෙන් රටේ විවේචනයක් ඇති වෙලා තිබෙනවා. රටේ අධිකරණ පද්ධතිය පිළිබඳ ලොකු විවේචනයක් ඇති වෙලා තිබෙනවා. අධිකරණයෙන් යුක්තිය නිසි කලට නිසි වේලාවට ඉෂ්ට සිද්ධ නොවීම සම්බන්ධයි. නමුත් අවාසනාවකට කරුණ තිබෙන්නේ මේ වගේ විවේචන සමාජයෙන් එල්ල වෙනකොට අපේ අධිකරණ ක්ෂේත්‍රයේ සමහර අය මේවා පුද්ගලිකව බාර ගන්න. පුද්ගලිකව බාර අරගෙන ඒගොල්ලෝ කල්පනා කරනවා මේ මට එල්ල කරපු විවේචනයක් කියලා. දැන් අපේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමාට සිද්ධ වුණේ ඒ වගේ කාරණාවක්. එතුමා ඉදිරිපත් කරපු විවේචනය මේ රටේ අධිකරණ පද්ධතියේ කඩාවැටීම පිළිබඳ තිබෙන පොදු විවේචනයක්. ඒක මීට කලින් රාවේ හිටපු කර්තෘතුමා වික්ටර් අයවන් මහත්මයා පොතක්ම ලියලා පෙන්නුවා මේ අධිකරණයේ තිබෙන කඩාවැටීම මේකයි කියලා වෙන. ඒක රටේ තිබෙන මතයක්. ඒක රටේ තිබෙන ඇත්ත මතයක්. ඒ කාරණේ අපේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉදිරිපත් කළාට පස්සේ මෙන්න යාට නළු දාන්න කතා කරගෙන යනවා. ඒක මහ විහිළුවක්. පණිවිඩකරුවාට වෙඩි තැබීමෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙම විසඳනවා නම් මෙතුමා හිරේ දාන්න ඕනේ. දාලා අධිකරණයේ වේගවත් කර අධිකරණයේ සුද්ධ පවිත්‍ර කරගන්න. එහෙම වෙන්නේ නැහැ. එම නිසා අද අධිකරණයේ සම්බන්ධයෙන් මතුවලා තිබෙන මේ පොදු විවේචනය අවුරුදු ගානාවක් තියෙන විවේචනයේ සම්බන්ධයෙන් සමාජය අවදි වෙන්න ඕනි. අපි චෝදනා කරන්න නැතුව කරන්න පුළුවන් දේවල් ටික කරන්න ඕනි. ගරු ඇමතිතුමිය මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාව අජිත් මහානාපෙරු මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණ නෛතික කටයුතු හා දූෂණ විරෝධී සහ මාධ්‍ය ආංශික අධීක්ෂණ කාර්ය සභාව ඉතාමත්ම වැදගත් යෝජනා රාශියක් යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒවා මත පදනම් වෙලා දැන් අපට පෙනෙනවා එකින් එක ඒ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඉතින් අනිත් අංශ සම්බන්ධයෙනුත් අපි කරන්න ඕන වෙලා තිබෙන්නේ මේ වගේ සමහර දේවල් නෛතික සංශෝධන වෙන්න පුළුවන්. තව සමහර දේවල් අර කිව්වාගේම අදාළ පහසුකම් සැපයීම යනාදී කරුණු වෙන්න පුළුවන්. ඒවැයන් අපි යුක්තියේ පමාව නිමා කිරීම සඳහා අපි වැඩ කටයුතු කරන්න ඕනේ. එම නිසා මම හිතන්නේ මේ පනත මේ සංශෝධනය ඉතාමත්ම වැදගත් මේ ඉදිරිපත් කරන සංශෝධන තුනම. යුක්තියේ විශාල පමාවක් තිබෙන නිසා ගරු මන්ත්‍රීතුමනි අද අපරාධ කිරීමට දූෂණ කිරීමට තිබෙන ලැජ්ජාව සහ බය සමාජයෙන් පහ වෙලා ගිහිල්ලා තිබෙනවා. අපරාධ කිරීමට තිබෙන ලැජ්ජාව සහ බය සමාජයෙන් පහ වෙලා ගිහිල්ලා තිබෙනවා. මොකද ඒ අපරාධකරුවෝ කල්පනා කරනවා අපේ මේ අපරාධයට දඬුවමක් හම්බ වෙන්නේ හම්බුණත් ඒක බොහොම පමාවී හම්බ වෙන දඬුවමක්. ඒ කාලය ඇතුළත අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ධනය සහ බලය තියෙන සමහර අය මේ කරුණු කාරණා සම්බන්ධයෙන් කල්පනා කරන්නේ අපිට ඕන තරම් ඔය කතා කියපාව අපි ආණ්ඩුවක් ආවට පස්සේ අපි ඒක වෙනස් කරගන්නවා. එතකම් මේක අල්ලගෙන යන්. ඕ වගේ ආකල්ප දරන අයට මේ පමාවූ යුක්තිය ඉෂ්ට වෙන අධිකරණ පද්ධතියක් ඒ අයට වාසි වෙන්නට පුළුවන්. නමුත් සමාජයක් හැටියට අපි ඒකෙන් කඩාගෙන වැටෙනවා. එම නිසා පොදුවේ මේ ව්‍යවස්ථාදායක සභාව රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය වේගවත් කරන්නට මේ වගේ අනපනත් ඉතාම වේගෙන් සම්මත කරලා ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි කියලා අපි අදහස් කරනවා. අපේ ගරු අධිකරණ ඇමතිතුමියට රටේ ගෞරවය හිමි වෙනවා. මේ කටයුතු වේගවත් කිරීමට ඔබතුමිය මේ දන්නා වූ ඉතාමත්ම කාර්යක්ෂම ක්‍රියාදාමය සම්බන්ධයෙන්. ඊට අමතරව තව එක වැදගත් කාරණාවක් ගරු මන්ත්‍රීතුමනි මම මතක් කරන්න ඕනි. අපේ ගරු මන්ත්‍රීතුමෙක් මෙතන කතා කරලා මෙතන එක කාරණාවක් ඉදිරිපත් කළා. දැන් මේ අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත අපි මේ ඉදිරිපත් කරන්නේ මේ වෙන දෙයක් හිතේ තියාගෙන කියලා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තිබෙනවා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීම සඳහා යෝජනාවක්, නෛතික යෝජනාවක්. ඒක සම්බන්ධයෙන් අපි දන්නවා රටේ විවිධ මත තිබෙනවා, විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් වෙලා තිබෙනවා, සමහර වැරදි අදහස් ප්‍රචාර වෙමින් තිබෙනවා. දැන් මෙතනත් ඒක තමයි කියන්න උත්සාහ ගත්තේ. දැන් මේ අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ පනත ගෙනෙන්නේ මේ කොටි ඩයසපෝරාව සනසන්න කියලා වගේ කතාවක් දැන් මෙතන කියවුණා. දැන් මම ඒකට පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. බලහත්කාරයෙන් අතුරුදහන් වීම වැළැක්වීම සඳහා ඒ යෝජනාව ගේන්නේ අතීතයට බලපාන විදිහට නෙවෙයි. කරු මන්ත්‍රීතුමනි මේ ව්‍යවස්ථාදායක සභාවට බැහැ අතීතයට බලපාන විදිහට නීති සම්මත කරන්න. ඒක මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ පනත් මේ පාර්ලිමේන්තුවට සම්මත කරන්න බැහැ. ඕමනම් තවදුරට මං කියන ඒ පනත දෙවනිවර කීමේ විවාදයේ ගේන දවසේ අපි මේ සභාව එකතු වෙලා අපි කියමු, තව වගන්තියක් දාමු. අපි දාමු සැකය දුරු කිරීම සඳහා, සැකය දුරු කර ගැනීම සඳහා මේක අතීතයට බලපාන්නේ නැහැ කියලා වැඩේ ඉවරයි. එතකොට මේ මොකද්ද මේ තලියේහි පැනෙහි කිඹුලන් දකින්න බැරි වෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ කෝපයක් දැකලා ඉවරලා කියලා මෙන්න මේක කිඹුල්ලෝ ඉන්නවා කියලා කියනවා. ඒ වගේ කතාවක් තමයි මෙතන කිව්වේ. දැන් එහෙම බලන්න එපා මේ දියා. මේ පාර්ලිමේන්තුවට ඉතාමත්ම පැවරුණ වගකීමක් තිබෙනවා මේ රටේ අධිකරණ පද්ධතිය නිසියාකාරව මෙහෙයවීම සඳහා අදාළ නීති සම්පාදනය කරන්න. ඒක ඒකත් තමයි අධිකරණයේ කාර්යක්ෂම කිරීමට ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වෙලා තිබෙනවා. මේ වගේ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න. අද මේ අපි තනි රටක් නෙවෙයි ඉන්නේ. අපේ රට ලෝකයට සම්බන්ධ වෙලා තිබෙනවා. අපේ රටේ මිනිස්සු ලෝකේ පුරා යනවා, පදිංචි වෙලා ඉන්නවා, සංචාරය කරනවා, රැකියාවන් සඳහා යනවා. ගෝලීය වශයෙන් අපි අන්තර් සම්බන්ධිතයි. අපරාධ ගත්තත් එහෙම ගත්තත් දේශීය වශයෙන් හුදකලාව ඈත නගරයක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අපරාධකරුවෝ ඉතාම ශූර වෙලා තිබෙනවා. අපරාධ කරලා ලෝකේ පුරා අපරාධ වලින් වහන් වෙලා ඉන්න. ඒ වගේම තමයි සාක්ෂිකරුවන්ට, සාක්ෂිකරුවොත් ලෝකේ හැමතැනම ඇවිදිනවා, ජීවිත ගත කරනවා. ඔවුන්ට සමහර වෙලාවට මේ ඔවුන්ට සමහර වෙලාවල් වලට ඉඩක් හම්බෙන්නේ නැහැ. මේ නඩුව වෙනුවෙන්ම මේ රටට ඇවිල්ලා කල්ගත කරන්න. ඒ වගේම අපි දන්නවා දැනට මේ රටේ ප්‍රසිද්ධ නඩු තිබෙනවා විදේශක ජීවත් වෙන පුරවැසියන්ට ඇවිල්ලා සාක්ෂි දිය යුතුව තිබෙන ඒවා. ඒවා ඔය බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ සම්බන්ධයෙන් කොටි ඩයසපෝරාවට සම්බන්ධ නෙවෙයි. ඉතාම බලවත් අපරාධ මහා පරිමාණ දූෂණ. දැන් ඒ අයට අපේ තානාපති කාර්යාලයකට ඇවිල්ලා සාක්ෂි දෙන්න ඉඩකඩ ලබා දුන්නොත් එහෙම මොකද වෙන්නේ? ඒ නඩුව වේගවත් වෙලා රටට යුක්තිය ඉෂ්ට වෙනවා. දැන් එහෙම ඒවට බය අය මේවට මේ ඩයසපෝරා කතාව ගහන්න හදනවා. මේවට මේ කොටි ලේබල් අලවන්න හදනවා. මේ තලියේයි පැනෙහි කිඹුල්ල දකින්න හදනවා. එම නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරන්න කැමති මේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ මේ සංශෝධනය ගේන්නේ ඉතාම පැහැදිලි අරමුණකින්. ඒ තමයි මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය වේගවත් කරන්න. බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ වී වැලැක්වීමේ පනත ඒක අනාගතයට බලපාන එක. ඒක වැරද්දක් සහිත එකක් නෙවෙයි. ඒක ඉතාම ශිෂ්ට සම්පන්න ක්‍රමයකට අපේ රට ගෙන යාම සඳහා ගේන ඉතාම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය. අද වෙලා තිබෙන්නේ මේ රාජ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.
ගරු ඇමතුමා, වෙලාව අවසන්යි.
ව්‍යාජ දේශප්‍රේමීන් විසින් අඳුන්නල දෙන්න හදනවා මේ රට කරන වැරැද්දක් හැටියට. එම නිසා ඒවයෙන් ජනතාව නොමග යාම වැළැක්වීම සඳහා මම හිතන්නේ ඒ පනත් ගේන වෙලාවල් වලදීත් අපි මේවා පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍ය වෙලා තිබෙන. එහෙමනම් නැවත වතාවක් අපේ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට සහ ගරු ඇමතිතුමියට මේ සම්බන්ධයෙන් කාර්යක්ෂම පියවර ගැනීම සම්බන්ධයෙන් අපේ ස්තුතිය පුද කරන්නට කැමතියි.
ස්තුතියි ගරු විජිතේරත් මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ විශේෂයෙන් අධිකරණ ක්ෂේත්‍රයට අදාළව මූලික පනත් සංශෝධන තුනක් සහ පළාත් පාලන මැතිවරණයට අදාළව එක් සංශෝධන පනතක් ඉදිරිපත් වෙලා තියෙනවා. මෙහිදී පළාත් පාලන ආයතන සම්බන්ධ සංශෝධනයේ ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පොදු කුඩිරුප්පු සහ මුලතිව් ඒ මුහුදුබඩුපත්තු ප්‍රාදේශ සභා දෙක, 2011 නාම යෝජනා කැඳවපු ප්‍රාදේශ සභා දෙකක් නාම යෝජනා කැඳවලා එතන ඒ ආයතන දෙකේ මැතිවරණය කල් ගියා. අවසානයේ නීතිමය ප්‍රශ්න මතු වුණා. උසාවි තීරණත් එක්කත් නැවත කල් ගියා. නමුත් දැන් මැතිවරණ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. නව ක්‍රමයට මුළු රටේම මැතිවරණය පැවැත්විය යුතුව තියෙනවා. තෙවැනි අවස්ථාවකදී මේ ප්‍රාදේශ සභා දෙක පමණක් පරණ ක්‍රමයට පැවැත්වීම කිසිදු ආකාරයක සාධාරණ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පරණ නාම යෝජනා අහෝසි කරලා ඒ වෙනුවට නැවත නාම යෝජනා කැඳවලා ඒ සඳහා සුදුසු කාලයක් ලබා දීලා ඒ කාලය තුල මැතිවරණයේ පැවැත්වීම කාලෝචිත වෙනවා. ඉතින් එහෙම නැත්නම් ඒ ආයතන දෙක නිසා සමස්ත මැතිවරණයම කල් දාන්න සිද්ධ වෙනවා. ඒ අර්ථයෙන් මේ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත හදිසි පනතක් ඉක්මනින් සම්මත කළ ගත යුතු වෙනවා කියලා අපි දකිනවා. මුළු රටේම මේ පළාත් පාලන ඡන්දය ඉක්මන් කර ගැනීම අරමුණු කරගෙන ඒ පනත පිළිබඳ විශේෂ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රය ඉදිරිපත් වෙලා තියෙන මේ සංශෝධන තුනම විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රය තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා. නමුත් ගරු සභාපතිතුමනි, ආණ්ඩුව බලයට පත්වෙද්දී ඉතා පැහැදිලිව ජනතාවට පොරොන්දු වුණා, ජනතාවට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉදිරිපත් කරා. අධිකරණ ව්‍යූහය කඩිනම් ව්‍යූහාත්මක වෙනස්කමක් කරනවා. ඒ ව්‍යූහය ව්‍යූහාත්මක වෙනස්කම කරලා කඩිනමින් මේ නඩු කටයුතු අවසන් කරන්න වහාම පියවර ගන්නවා කියලා. මේක ඇත්තටම කිව්වේ මීට අවුරුදු 3කට කලින් 2015. ඒකට 2015 මුල් අවස්ථාවේ කියපු දේ අදත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට සිද්ධ වෙලා තියෙනවා නැවත පුනරුච්චාරණය කරන්න. ඒකට දැන් අවසානයේදී ආංශික අධීක්ෂණ කමිටුවේ ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඒ හරහා යම් වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒකට ඒ වාර්තාවට අනුව කටයුතු කරන්න කියන එක තමයි අද ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් නැවත නැවත කියන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඉතා පැහැදිලිව ඔප්පු වෙන කාරණාවක් තමයි ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා මේ ගෙවිච්ච කාලය තුල. එදා පොරොන්දු වෙච්ච පොරොන්දු ඉටු කරන්න විශේෂයෙන්ම අධිකරණ ශේෂ්ත්‍රය තුල ඒ ව්‍යුහාත්මක වෙනස ඇති කරන්න. මීට පෙර හිටපු ඇමතුමත් විවිධ අවස්ථාවලදී සහතික දුන්නා, පොරොන්දු දුන්නා, ඒවා කරනවා කඩිනමින් කරනවා කියලා කිව්වා. ඉතින් කරේ නැහැ. නව ඇමතුමියත් ආවා. ආපු ගමන් මහා සද්දෙට සෝඩා බෝතලේ වගේ පෙන්නවා, ඔක්කොම දැන් ඔන්න කරනවා, හරි මෙච්චර කල් බැරි වෙච්ච ඒවා අලුත් ඇමතුමිය ආපු ගමන් වෙනස් කරනවා කියලා.
සලාමුගේ සභාපතිතුමනි, මේ 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 වගේ බොරු කියන්න දෙන්න එපා. මේ සභාව නොමගේ මේ උත්තරීතර සභාවක බොරු පච්ච කියනවා ඉඳගෙන
ඉන්නවා. සෝඩා බෝතලේ අරිය වගේ කියලා කිව්වේ, උපමාවක් කිව්වේ. ඒක තේරුම් නැද්ද?
මාව ගැලපෙන්නේ
නැහැ. ඔබතුමියට සෝඩා බෝතලේ, ඔබතුමියව සෝඩා බෝතලයකට උපමා කරේ නැහැ, ආදේශ කරේ නැහැ. සෝඩබූතලේ ඇරිය වගේ මේ ප්‍රකාශ නිකුත් කරා කියලා තමයි කිව්වේ. ඉතින් ඔබතුමිය වැරදවා වටහා ගැනීම ගැන මම කනගාටු වෙනවා. ඔබතුමිය කිසිසේත්ම සෝඩබෝතලයකට සමාන නැහැ. සෝඩබෝතලේ ඔයිට වඩා ලස්සනයි. ගරු මුලසනරුට මන්තිතුමනි අධිකරණ ඒ ඉල්ලන්නේ කන්නේ ඇයි මේ ඉල්ලන් කන්නේ? අධිකරණ ශේෂ්ත්‍රය තුළ මේ ව්‍යවහාත්මක වෙනස කරනවා කියලා මැතිවරණ ප්‍රකාශනය ඔබතුමල්ලා ඉතා පැහැදිලිව තියෙනවා. තුර දැන් හිටපු ඇමතුමාට දොස් පවරලා හෝ තවම කෙරුණ නෑ කියලා තව තවත් යෝජනා දදා ඉඳලා තවරු තුරක් දෙකක් තුනක් යනකොට ආයපහු කියයි තවමත් ඒ ගැන ක්‍රියාත්මකුණේ නෑ කියල්. විශේෂයෙන් මෙතන තිබුණා මේ දූෂණ වංචා පිළිබඳව සහ මිනුමැරුම් වගේ අපරාධ පිළිබඳව කඩිනමින් විභාග කිරීම සඳහා වෙච්ච විශේෂ අධිකරණ වෙනම අධිකරණයක් පිහිටවනවා කිය. විශේෂ අධිකරණයක් පිහිටවන්න ව්‍යවස්ථාව සංශෝධනයක් කරන්න වෙනවා. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න වෙනවා ව්‍යවස්ථා සංශෝධනය. නමුත් වෙනම අධිකරණයක් පිහිටවන්න කිසිදු බාධාවක් තිබුණ නැහැ. අදත් නැහැ. ඉතින් ඔබතුමියටත් දැන් මේ ආංශික අධීක්ෂණ කමිටුවේ වාර්තාවේ තියෙන නිර්දේශ ඇත්තටම මේ නිර්දේශවල ඉතා වැදගත් දේවල් තියෙනවා. ඒ කිසිවක් බැහැර කරන්න බැහැ. දේ නිර්දේශ ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් දුරට මේ කටයුත්ත කඩිනම් වෙනවා සහ විනිවිද පේන ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ යෝජනා තියෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක වෙන්න එපා. ඒ ක්‍රියාත්මක වීමක් පිළිබඳව තවම කිසිදු සහතිකයක් රටට ලැබිලත් නැහැ, අපිට ලැබිලත් නැහැ. ඉතින් මේවා ඇත්තටම ගත්තොත් අද ඉදිරිපත් කරන අධිකරණ සංවිධාන සංශෝධන පනතේ මහාධිකරණ විනිසුරුවරන් 75 සිට 110 දක්වා වැඩි කරන්න යෝජනාවක් තියෙනවා. ඒක බොහොම හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය කාලේ ඔබතුමියම කියන්න මහාධිකරණ විනිසුරුවරුන්ගේ 75 දෙනා පිරෙව්වද? ඒ පුරප්පාඩු පිරෙව්වෙත් නැහැ. ඒතර මේක මේ 35ක් වැඩි කරන්න කියන එක හොඳයි. 35ත් මදි තමයි. නමුත් 35 කරන්න කලින් තිබුණා 75ක්. ඒ 75 පුරප්පාඩු පිරෙව්වෙත් නැහැ. එතකොට තමයි මොන්රාගල ඉන්න මහාධිකරණ විනිසුරුවරයාට අම්පාරට යන්න උනේ. ගම්පහ හිටපු මහාධිකරණ විනිසුරුවරයා නැගෙනහිර පළාතට ගියේ. ඉතින් ඒ මහාධිකරණ විනිසුරුවරුන් 75ක දිවිච්ච කාඩර් එකවත් පහුගිය කාලය තුල නිවැරදිව පිරෙව්වේ නැහැ. ඒ නිසා කාඩර් එක වැඩි කිරීම හොඳයි. නමුත් කාඩර් එක වැඩි නොකර වුණත් දිවිච්ච තත්ත්වෙත් ඒ පුරප්පාඩු පිරවීම නිවැරදිව සිද්ධු වෙන්නේ නැහැ. ඉතින් ඒවයින් නඩු ගොඩක් ප්‍රමාද වුණා, අදත් ප්‍රමාද වෙනවා. ඒ වගේම තමයි දැන් ඒ මහාධිකරණ විනිසුරුවරු වැඩි කිරීම වගේම ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අපේ රටේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු සියල්ල විභාගයට ගනු ලබන්නේ. තු රටේම ජනතාවගේ සියලුම මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු විභාග වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. අපිට තියෙන එක ශ්‍රේෂ්ඨාධිකරණය. එතන ඉන්න ඉතාම සීමිත විශ්වකාරවරු ප්‍රමාණය. ඒ නිසා දිගින් දිගටම මේ ප්‍රශ්නේ අපි මතු කරා. එතකොට ඔබතුමල්ලගේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් සහතික වුණා මේ මූලික අයිතිවාසිකම් නඩුව ඇසීම සඳහා පළාත්බද ආධිකරණ පද්ධතියක් හදනවා, ඒ සඳහා වහාම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කියලා. අද වෙනකන් නැහැ. අඩුම ගානේ පළාත් මට්ටමින් ඒ මූලික අයිතිවාසිකම් නඩු විභාග කරනක කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ව වැඩි කරන්න. මොකද ඒ ප්‍රශ්නෙත් අපි මතු කරා. අඩුම ගාන එතකොට බෙන්චස් කීපයක් දාලා මූලික අයිතිවාසිකම් නඩු ඉක්මනින් අහන්න පුළුවන්. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් වැඩි කිරීම සඳහාවත් ඔබතුමන්ලගේ ඔබ ආණ්ඩුව පැත්තෙන් සංශෝධනයක් ඉදිරිපත් වුණේ නැහැ. සර් මේ ඉදිරිපත් වෙච්ච කාරණාව නරකයි කියනෝ නෙමෙයි. නමුත් කළ හැකි කළ යුතුව තිබිච්ච කඩිනම් සංශෝධන ඔබතුමන්ලා කරේ නැහැ. අද වෙනකම් කරලත් නැහැ. ඒක ඒ නිසාම බොහෝ නඩු කල් යනවා. එතකොට දැන් සමහර අදහස් දක්වමුලදී කිව්වා මේ නඩු ප්‍රමාද වීම පිළිබඳ අධිකරණයට තමයි චෝදනාව තියෙන්නේ. ඒත් අධිකරණය මෙහෙවීම අධිකරණය ටැඟිලි ගැහිම නෙමෙයි. අධිකරණය ඒ ආකාරයට ව්‍යුහාත්මක වෙනස් කිරීම ආණ්ඩුවේ වගකීම. ඒත් නඩු ප්‍රමාද වෙනවා නම් නඩු කඩිනම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අධිකරණ අමතිවරයාගේ ඇමතිවරියගේ ආණ්ඩුවේ වගකීම. ඒත් ඒ එදා පොරොන්දු වෙච්ච දේවල් අද ඉෂ්ට කළා නැහැ. ඒවා අපිට මතක ඒවා තිබුණා. උදේවරු අහනවා, හවස්වරු අහනවා, කාල වේලා වෙනස් කරන උදේ 9:10ට පටන් ගන්න ඒවා, 9ට පටන් ගන්නවා, එහෙමත් කිව්වා. නමුත් අද ඒවා එකක්වත් සිද්ධ වෙලා නැහැ. එනිසා මේක ප්‍රායෝගිකව භාවිතාවෙන් ඔප්පු කරන්න අදස් අවශ්‍ය කරන මැදිහත් වීම තියෙන්නේ ආණ්ඩුවට. ඒ ආණ්ඩුව ඒ වගේ කිමිටු කරනවා නම් ඒ අධිකරණ පද්ධතියේ තියෙන බොහෝ ගැටලු निराකරණය කරන්න පුළුවන්. ඉතින් ඒ ගැටලු දිහා බැලුවම විංශකාරවරුන්ට තියෙන ගැටලු එක්කෝ තමන්ගේ දරුපවුල එක තැනක ළමයි ඉස්කෝලේ යන්නේ තව තැනක විංශකාරවරයා රාජකාරී කරන්නේ හැතැම්ම කිලෝමීටර් 100 ගාණක් ඈතින් එහෙම වුණාම මේ ප්‍රශ්නේ එනවා. ඒතර එවැනි තැන්වලදී ඒව නිවැරදි කිරීම සඳහා වෙච්ච මැදිහත් වීම ඒ මැදිහත් වීම තමයි ඇත්තටම නඩු ඉක්මන් කරන්න තාවකාලිකව කරන්න පුළුවන් දේවල්. ව්‍යුහාත්මක සම්පූර්ණ වෙනස ඒක කරන්න යම්කිසි කාලයක් යයි. එතෙක් කළ හැකි කළ යුතු ඉතාම අවම දේවල්වත් ඔබතුමන්ලගේ පැත්තෙන් තවම කරලා නැහැ. ඒ වගේම අපි දැක්කා අධිකරණයට ඇඟිලි ගහන්නේ අධිකරණය දැන් ස්වාධීනයි කියලා පුනපුන කියනවා. හැබැයි අපි දැක්කා පහුගිය කාලේ එකම එක පැහැදිලි නඩු තීන්දුවක් ආවා. ඉතාම පැහැදිලිව අර සිල්රෙදි බෙදාහැරීමේ වංචාව පිළිබඳ නඩු තීන්දුව. දීර්ඝ කාලයක් තිස්සේ ඒ නඩු අහලා අවසාන ඉතා නිවැරදි තීන්දුවක් උසාවි මගින් දුන්නා. මොකක්ද උනේ? මිලියන් ලක්ෂ 6000ක් වංචා කරපු ලක්ෂ 6000ක් මූල්‍ය අවභාවිතය යෙදිච්ච ජනාධිපති ලේකම්වරයා TRC ගේ සභාපතිවරයා දවස් 10න් අපදීලා ගෙදර යවුවා. නිකෝ හරි පැහැදිලිව මේ රටේ ජනතාවට පේනවා එතන බලපෑමක් ඇඟිලි ගැහිමක් තියෙනවා කියලා. කවුරු හරි කියනවා නෑ ඒක අධිකරණ තීන්දුවක් කියලා. පට්ටපල් බොරුවක්. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ මේ නඩුව මෙහෙවපු ජ්‍යෙෂ්ඨ නීතිච්චවරයා දිගින් දිගට මේ නඩුවට මැදිහත් වුණා. මැදිහත් වෙලා කරුණු ඉතා අමාරුවෙන් දුෂ්කර කාර්යයකදීලා ඉදිරිපත් කරා. ඒ අනුව තමයි උසාවිය මගින් මේ නඩු තීන්දුව ලබා දුන්නේ. ඒක ශ්‍රේෂ්ඨ ඓතිහාසික නඩු තීන්දුවක්. මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න දේශපාලඥයෝ කියන විදිහට වැඩ නොකර දේශපාලඥයන්ගේ ඕනෑ උපායකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා අමාරු වැටෙන රාජ්‍ය සේවකයන්ට කොන්ද කෙලින් තියාගෙන රාජ්‍ය සේවයේ ඉස්සරහට වැඩ කරන්න පුළුවන් නිවැරදි නඩු තීන්දුවක්. නමුත් මොකද උනේ? දවස් 10න් අපදුන්නා. ඒ අපදෙනකොට ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ මට නම් රෙද්දක් ඇඳගෙන ගිහිල්ලා අප ඉල්ලන්න බෑ කියලා එතුමා ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ රාජ්‍ය නිලධාරියාට කොන්දක් තිබුණා. නඩුව මෙහෙවලා තීන්දුව ගත්තට පස්සේ නැවත ගිහිල්ලා අප ඉල්ලන්න තර ඉප ඉල්ලන්න තර ලැජ්ජයි. ඒ වැනි තැනකට මම යන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි ඔබතුමන්ලා මොකද්ද කරේ? ඔබතුමන්ලා ඒ මැදිහත් වීම ඇතුලේ ඒවට ඒව වෙනස් කරා. ඉතින් පැහැදිලි රටේ ජනතාවට ඒක පැහැදිලි. ඉතින් මේ අඹගෙඩි තුනක් නැති බැරිකමට කඩන් ගිහිල්ලා විකුණපු අර වයසක අම්මව ගිනිලා ලක්ෂක නන්ද මේ දඩ ගහලා හිරේ දානු. පොල් ගෙඩියක් සපත්තු දෙකක් ගන්න කියලා පොල් ගෙඩියක් කඩා ගත්ත අර අහිංසක දැරියව ගිහිල්ලා හිරේ දැම්මා. 50,000ක් දඩ ගැහුවා. හැබැයි මේ රටේ මහා පරිමාණ වංචා කරපු ඒ වංචාකරුවා ලක්ෂ 6000ක් වංචා කරපු අය දවස් 10න් අපදුන්නා. එදා සයිටම් එකේ අපි කවුරුත් දැක්කා. අර සමීර සේනාරත්න සයිටම් එකේ අධ්‍යක්ෂකවරයා වෙඩි තියාගත්ත සිද්ධියක්. වෙඩි තිබ්බ කියලා කෝ අවසාන ඉතාල පැහැදිලි ඔප්පුණා මුළු රටම දැක්කා. එතන වෙඩි තියලා නැහැ, වෙඩි තියා ගැනීමක් තියෙන්නේ හිතාමතා සැලසුම් සහගතව කරපු වැඩක් කියලා. අද වෙනකන් ඒ සිද්ධිය සම්බන්ධ එක්කෝ දඬුවම්. සයිටම් ආයතනයේ දෙමව්පියෝ ශිෂ්‍යෝ අද මාරාන්තික උපවාසි. අද තමන්ගේ ගැටලුව විසඳගන්න බැරුව. හැබැයි එතන යුක්තිය ඉටු කරාද? එතන යුක්තිය පසුතැවීමේ ක්‍රියාමාර්ගයක් ගත්තද? නැහැ. ඒ සිද්ධියට සම්බන්ධ සමීර සේනාරත්නලට එරෙහිව දඬුවම් ලබා දුන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මකුන්නේ නැහැ. ඒකට ප්‍රබල දේශපාලච්චෝ සම්බන්ධ වුණා කියලා ඉතා පැහැදිලිව මාධ්‍ය වාර්තා කරා. නමුත් ඒ සිද්ධිය නිර්මාණය කරපු පුද්ගලයා ඒ සයිටම් ආයතනයේ පරිපාලන නිලධාරියාට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මකුන්නේ නැහැ. ඉතින් දිගටම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා. අගමැතිවරයා පිළිතුරු දුන්න විවිධ පිළිතුරු. ඒ ගැන වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා. හැබැයි අද වෙනකන් නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. ඉතින් මෙන්න නීතිය, මෙන්න යුක්තිය. ඉතින් රටේ ජනතාව මේව හොඳට තරහදී දාලා මැනලා බලනවා. ඔබතුමන්ලා කියනවා අපේ ආණ්ඩුව නැහැ, ස්වාධීනයි, ඇඟිලි ගහන්නේ නැහැ. ඒ පරීක්ෂණ වෙනම යන්නේ. උසාවියේ ඒවට ඇඟිලි ගහන්නේ නැහැ කියලා. නමුත් මේ සිදුවීම් වලින් ඔප්පු කරලා තියෙනවා ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම නෙමෙයි. වෙනද වගේම ඒ විවිධ ආකාරයේ ඍජුව සහ වක්‍රව ඒ මැදිහත් වීම සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඒව වහාම නතර කළ යුතුව තියෙනවා. ඒ වගේම කරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, දැන් මෙතෙන්දි මතු වුණා විශේෂයෙන්ම මේ විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයෝ යම්කිසි නඩු කටයුත්තකදී සාක්ෂි දෙන්න ඕනි නම් ඒ විදේශ රටවල ඉඳලා සාක්ෂි ලබා දීමේ හැකියාව මේ සංශෝධනයේ හරහා ගෙන. ඉතාම වැදගත් එකක්. ඒ ගිනියෝ හිතු එකක්. මේ නූතන තාක්ෂණයේ දිනු වෙලා තිනු නූතන ලෝකයේ විවිධ රටවල ලංකාවේ ජීවත් වෙනු අද ගත්තොත් ලක්ෂ 20කට වඩා ජීවත් වෙන්නේ විදේශවල. ඒතර අපේ රටේ විවිධ පුද්ගලයන් විවිධ හේතු මත රැකියාව සඳහා එහෙම නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති නිසා ඉන්න බැරි තත්ත්වේ නිසා රට ගිහිලා තියෙනවා. මාධ්‍ය වේදින්ට පහුගිය කාලේ රට යන්න වුණා. විවිධ හේතු මත විදේශගත වෙන්න වුණා. සමහරුන්ට ආපහු වෙන්න බැරි තත්ත්වයක් තවමත් තියෙනවා. ඒතර ඒ අයට වෙච්ච අසාධාරණ පිළිබඳව යම් කිසි නඩුවක් යනවනම් ඒ නඩුවට අදාළව සාක්ෂි ලබා දීමේ අයිතිය අපි සහතික කරන්න ඕනි. ඡන්ද ලබා දෙන්නත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතියත් අපි දෙන්න ඕන. ඡන්ද අයිතිය දෙනවනම් එහි ඉඳලා සාක්ෂි දෙන්න අයිතිය දෙන එක කොහොමද වැරදි වෙන්නේ? ඒක ඉතාම වැදගත් සහ අනිවාර්යම කළ යුතු දෙයක්. එතෙන්දී මේ අතුරුදහන් කරවීම අපරාධයක්සේ සැලකීමේ පනතයි මේකයි අතර සම්බන්ධයක් පෙන්වු. නැහැ, එහෙම කිසි සම්බන්ධයක් නැහැ. ඉතාම පැහැදිලිව අපි කියනවා අතුරුදහන් කරවීම බරපතල අපරාධයක්සේ සැලකන පනත වහාම ගෙනා යුතුයි. ඇයි ප්‍රමාද? ඔබතුමා මේක පස්සේ බදාන්නේ. මේක මීට කලින් ගේන්න තිබිච්ච එකක්. ඒක කිසිසේත් අතීතයට බලපාන එකක් නෙමෙයි. ඒක අතීතයේ යම් කිසි අතුරුදහන් කරවීමක් කරා නම් ඒ අයට දඬුවම් දෙන්න පුළුවන් පනතක් නෙමෙයි. අනාගතය සඳහා තියෙන එකක්. අපි කියන්නේ ඒක ගේන්න. මොකද ඔබතුමල්ලගේ ආණ්ඩුව තමයි දැන් අතුරුදහන් කරවීම පටන් අරන් තියෙන්නේ. අර සයිචම් අරගලේදී රයන් වෛද්‍ය ශිෂ්‍යව මේ මහදවාලේ පොලිසිය වෛද්‍යවරු ඒ ඔක්කොම ඉඳදී පොලිසියෙන් ඇවිල්ලා අතුරුදහන් කරන්න අරන් යන්න හැදී. පැහැරගෙන යන්න හැදී. ඒව වළක්වන්න ඕනේ. ඒව වළක්වන්න නම් මේ වගේ පනත් ඕනි. මොකද ඒවා ඡායාරූපගත කරා, ඒවා වීඩියෝගත කරා. ඒතර එවැනි තැන්වලදී මේ නීතිය සම්මත වෙලා තිබුණොත් පමණයි දඬුවම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අතුරුදහන් කරවීම අපරාධයක්සේ ඒ පෙනිපෙනිය බලහත්කාරයෙන් පැහැර ගැනීම වගේම නොපෙනී අතුරුදහන් කරවීම ඉදිරියේ වෙන්න පුළුවන්. අපිට පේනවා ඒක වෙන්න පුළුවන් සලකුණු දැන් මතුවෙමින් තියෙනවා. ඒ නිසා ඒක අතීතයට බලපාන පනතක් නෙමෙයි. ඒ පනත කොහෙවත් නැහැ අතීතයට අදාළයි කියලා. ඒ පනත යම් යම් සංශෝධන කළ යුතුයි. අපි දකින්නේ ඒක. මොකද මිනිමැරුමක් සිද්ධ වුණාම මිනිමැරුමක් සිදු කරාම ඒ චූදිත්‍යයට අදාළව දඬුවම දෙනවා එක්ක මරණ දඬුවම් එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා හිර දඬුවම්. හැබැයි ඒ අතුරුදහන් කරවීමේ පනත තියෙන්නේ උපරිමයේ අවුරුදු 20යි දඬුවම. ඝාතනයක් සිද්ධ වුණාම අඩුම ගානේ මලකඳ හරි තියෙනවා. ඒ දේහය හරි තියෙනවා. නමුත් අතුරුදහන් කරාම දේහේවත් නැහැ. ඒ බොඩියකවත් නැහැ. එතකොට එයාට ඒ පුද්ගලයෙකුට දෙන්න අවුරුදු 20ක දඬුවමක්ද? ඒක හරිද? මරණයක් කරාම මිනිමැරුවක් කරාම ජීවිතාන්තය දක්වා දඬුවම් දෙනවා, හිර දඬුවම් දෙනවා, මරණ දඬුවම් දෙනවා. හැබැයි අතුරුදහන් කළා ඔප්පු වුණාම අවුරුදු 20යි දඬුවම්. ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඒ පනතට අන්නේ එවැනි සංශෝධන ගේන්න ඕනේ. ඒවා තවත් බලාත්මක කරන වගන්ති ඇතුළත් කරන්න ඕනේ. ඒ නිසා අතුරුදහන් කරවීම පනත ඇයි ප්‍රමාද? අතුරුදහන් කරවීම අපරාධයක්සේ සලකන පනත ඇයි ගේන්නේ නැත්තේ ඔබතුමාලා? ඒක ඉක්මනින් ගේන්න. මොකද ඒක වැදගත් වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීට, මේ රටේ නිදහසට, මේ රටේ විශේෂයෙන්ම අද මේ ආණ්ඩුව ආර්ථික දේශපාලන වශයෙන් අර්බුදයට යනකොට ඔබතුමාලට තියෙන මර්ධනේ. ඔබතුමාලා පහුගිය කාලේ මේ ශිෂ්‍ය අරගල මේ සයිටම් විරෝධී අරග සයිටම් ආයතනය වහන්න කියලා කරපු අරගල වලට ඔබතුමාලා පාවිච්චි කරේ වෙඩි උණ්ඩ, ඒ ගඳුරු ගෑස්, ඒ වගේම අමානුෂික ම්ලේච්ඡ ප්‍රහාරයන්. ඒතර ඒව තමයි ඉදිරියේ තවත් වර්ධනය වෙන්නේ. ඒ නිසා ඒ පනත කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අත්‍යවශ්‍ය පනතක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවකම් කවුන්සිලේ එහෙම නැත්නම් වෙන කවුරු හරි ඒගොල්ලෝ කියනකම් ඉන්න ඕනේ නැහැ ඒ වගේ. ඒවා අපි මේ රටේ සම්මත කරගත් යුත්තේවල් මේ රටේ ජනතාවගේ අයිතිය වෙනුවෙන්. අපි අපිට ඒ ඉතිහාසයේ මතකයි. ඒ ඉතිහාසයේ අතුරුදහන් කරවීම එකක් නෙමෙයි දහස් ගණන් සිද්ධවීම් අපිට කතා කරන්න පුළුවන්. දකුණේත් උතුරේත් රටේ හැමතැනම නීත්‍යානුකූල හමුදාව විසින් කරපු පැහැර ගැනීම, අතුරුදහන් කරවීම, නීති විරෝධී ඒ කහබලල්ලු කොල්ල කොටි එක එක ජාතිය හිටපු කට්ටිය කුස්සෝ ඒව කරපු ඒ අතුරුදහන් කරවීම අපිට මතකයි. ඒ නිසා එවැනි අතීතයක් නැවත අපි බිහි කරගන්න ඕනි නැහැ. ඒ නිසා ඒව වළක්වන්න ඕනි. වළක්වන්න මේ වගේ නීති ගෙනා යුතුයි. ඒ නීතියයි මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඒ විවිධ රටවල ඉඳලා සාක්ෂි ලබා දීම අතර කිසි සම්බන්ධයක් නැහැ. මොකද මේ පනත අතීතයට බලපාන්නේ නැත්තම් පනත බලපාන්නේ අනාගතයට නම් අනාගතයේ ඇතිවෙන සිදුවෙන අතුරු සිදුවුනොත් අතුරුදහන් කරවීමක් අන්නේ අතුරුදහන් කරවීම අපරාධයක් සේ සලකා තමයි ඒ පනත තියෙන්නේ දී එවැනි එකදී සාක්ෂි ලබා දිය හැකි වෙන්නේ ඒ සිද්ධියට අදාළව අනාගතයේ සිදුවෙන සිද්ධියට අදාළව විදේශගතව ඉන්න කෙනෙකුට එහෙම නැතුව අතීතයේ අතීතයේ වෙච්ච දෙයක් නෙමෙයි එනිසා නැති බිල්ලෝ බොරු බිල්ලෝ මවලා ඒ තමන්ගේ පටු දේශපාලන වාසි ගන්න එක නවත්තලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අවශ්‍ය කරන පනත් වහාම ගෙනා යුතුයි කියන එක මා දැඩිව අවධාරණය කරනවා ඒ වගේම ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ තත්ත්වේ පහුගිය කාලේ දිගටම විවේචන ගොඩක් තිබුණා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් මදි ඉතා පැහැදිලිව එක කවුරුත් පිළිගන්නේ හැබැයි ඒක ප්‍රමාණවත් මදි කියලා දැන් අවුරුදු කීයක් තිස්සේ කීකී ඉන්නවද හිටපු ඇමතුමත් කිව්වා අදත් අපි ඒක කතා කරනවා ඒතර නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්ගේ ප්‍රමාණය වැඩි කරන්න මොකද්ද ඔබතුමාලා මේ වෙනකොට අරන් තියෙන ක්‍රියාමාර්ගය ආංශික අධීක්ෂණ කමිටුවේ යෝජනාව තියෙනවා වැඩි කරන්න කියලා හැබැයි ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාර කාර්ය මණ්ඩලය වැඩි කරලා නැහැ ඉතින් වැඩි කරන්න බැරි බාධා විදියට මොනවද කියන්නේ ඇත්තම ගත්තොත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බෑ ඒ අයට වෙනම උසාවියක් ගිහිල්ලා ඒ නඩුවලට පෙනී සිටින්න බෑ එතකොට ඒ අයට ඒ අය ලබා ගන්න ආදායම වෙනත් නීතිඥවරයෙක් හෝ නීතිඥවරියක් ලබා ගන්න ආදායමට වඩා අඩුයි ඒ නිසා බොහෝ නීතිඥවරු යන්න කැමති නැහැ නීතිපති දෙපාර්තමේන්තුවට යන්න කැමති නැහැ
නියෝජ්‍ය අමාත්‍යතුමා
පාර්තමේන්තුවේ රජ යද නීතිඥවරුගේ සංඛ්‍යාව 118 සිට 217 දක්වා වැඩි කිරීම පිළිබඳව ගරු ඇමතුමේ මැදිහත්වීමෙන් පස්සේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙනවා ඔබතුමාට සතුරුදායක ආරංචියක් කියන්නේ ඒ අනුව ඉතුරු පරිපාලන ගැටලු निराකරණය කරගත්තාම තව 100කින් නීතිපති දෙපාර්තමේන්තුවේ බලය වැඩි වෙනවා අතරම 100කින් වැඩි වෙනවා
ඔය උත්තරේ හිටපු ඇමතුමා විජේදාස රාජපක්ෂ
මතට ගියේ පෙර දෙක පරණ එකක් නෙවෙයි අලුත් එකක්
ඔය වැඩි
මොනවද පරණ කත අලුත් ඒවා මේවා
ඔය 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 සතුරුදායක ආරංචිය හොඳයි හැබැයි ඔය ඔය සහතිකය දැන් මම කියාගෙන යන්න ආපු එක කියන්න දුන්නේ නැහනේ ඔය කතාව මීට කලින් හිටපු ඇමතුමා දෙවතාවක් මටම උත්තර දීලා කිව්වා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ දෙවතාවක්ම මේ පාර්ලිමේන්තුවේදී නෑ අපි වැඩි කරනවා ඒ සඳහා කටයුතු කළා තියෙනවා අපි කළමනාකරණ සේවයකී අනුමැතිය ඉල්ලනවා එහෙම කියලා කිව්වා නමුත් අද වෙනකන් වෙලා නෑ දැන් ඔබතුමා කියනවා එහෙම අනුමැතිය ලැබිලා තියෙනවා කියලා හොඳයි මං කියන්න ගියේ අනුමැතිය ලැබුණට වැඩක් නෑ මොකද මෙතෙන්ට නීතිඥවරු
අවසර දෙන්න මේ සති තුනකට කලින් තමයි මේ අවසරය ලැබිලා තියෙන්නේ ඒක ඔබතුමාට සතුටින් දැනුම් දෙනවා මේ ආංශික අධීක්ෂණ කාර්යසභාව ඔබතුමත් සමාජිකත්වයේ දරන මේ විශිෂ්ට වார்த்தාවක් ඉදිරිපත් කළා තියෙනවා ඔබතුමගේ දායකත්වයෙන් ඒ වார்த்தාව පිළිගනිමින් තමයි ඒ කටයුතු කළ
තියෙන්නේ මම ඒ ලැබිච්ච එක ගැන මේ වැරද්දක් කියනෝ නෙමෙයි මම කිව්වේ ඒ ලබා ගැනීම පිළිබඳ ඔయిత කලිනුත් සහතික වුණා පොරොන්දු වුණා මෙතන කිව්වා දැන් කල්පනා කරන සේවයකින් අනුමත වුණා කියන හොඳයි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාඩර් එක අනුමත වුණාටම මම මේ කියාගෙන ආවේ ඒක නීතිඥවරු එතෙන්ට එන්නේ නැහැ එන්නේ නැති එකට හේතුව මොකද ඒ අයට එතෙන්ට ගියොත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බෑ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බැරි වුණොත් අර පිට උසාවිවල නීතිඥවරු ලබා ගන්න ආදායම ලබා ගන්න බෑ ඒක තමයි ඒ ආංශික අධීක්ෂණ කමිටුව යෝජනා කරන්නේ ඒ අයට ලබා දෙන්න පඩිනඩි සහ අනිකුත් දීමන වැඩි කරන්න ඒතර ඒකට ඒක ඔබතුමාලා කැබිනට් මණ්ඩලයෙන් වහාම ගත යුතු ක්‍රියාමාර්ගය. ඒක මීට කලින් මේ පාර්ලිමේන්තුවේ විජේදාස ඇමතුමාටම අපි යෝජනා කරා. එතුමා පිළිගත්තා. ඔව් ඒක ඇත්ත. එහෙම කරොත් නීතිඥවරු ගොඩක් අපිට ගෙන්න පුළුවන් කියලා. නමුත් තාම වෙලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතන. දැන් අපි මේ කතා කරන්නේ අධිකරණයේ නඩු ප්‍රමාද වීම ගැන. ඒක මම අපි කතා කරනවා මේ කතා කරන යෝජනා ක්‍රියාත්මක නොවීමේ ප්‍රමාද. ඔක මේ ප්‍රශ්නේ. නඩු ප්‍රමාද වෙන්න හේතුව ගැන කතා කරන ගමන් මේ යෝජනත් මීට කලින් සාකච්ඡා වුණා. එකඟ වුණා නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒත් අදත් තියෙන ප්‍රශ්නේ මොකද්ද ඒ අයට දෙන දීමනා සහ වෙනත් අනිකුත් පඩිනඩි වල වෙනස්කම. ඒත් ඒකට ඉක්මනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ සම්මත කරගන්නවා. ඒවා කඩිනමින් කරොත් විතරයි මේ කළමනාකරණ සේවයෙන් අනුමත වෙච්ච පුරප්පාඩු ටික පුරව ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි කවුරුත් දන්න දේ තමයි කනිෂ්ඨ නීතිඥවරු විශ්වවිද්‍යාලයෙන් ඒ නීති උපාධිය ගත්තට පස්සේ පළවෙනි රස්සාව විදිහට මෙතෙන්ට යයි. ටික කාලයක් ඉඳි තමන්ගේ වෘත්තිය යම් මට්ටමකට ඒ ප්‍රායෝගික පුහුණුව අත්දැකීම ලබා ගත්තට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අයින් වෙලා පෞද්ගලික උසාවි පෞද්ගලිකව නඩු අහන්න උසාවි වලට යනවා. ඔක තමයි වෙච්චදී. ඉතාලම අතලොස්සක් ජේෂ්ඨ නීතිඥ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. අදත් තියෙන්නේ ඔක තමයි ඇත්ත. නීතිපති පාර්තමේන්තුවේ දැනට තත්ත්වය ගත්තත් ඔයිට නොදෙවෙන්නේ නැහැ. ඒ නිසා මේක වෙනස් කරන්න ගන්න ඕනි ක්‍රියාමාර්ගෙ තමයි ඔබතුමාලගේ පැත්තෙන් ගත යුතු වෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ අපි කාඩරයක වැඩි කරාට කාඩරයක පුරවන්න කට්ටිය ඉන්නේ නැහැ. දැන් මම ඒකයි උදාහරණ කිව්වේ. මහාධිකරණ විනිසුරවරුන්ගේ කාඩරයක 75ක් තිබුණා. 75වත් පිරුන්නේ නැහැ. එතකොට එහෙම තත්ත්වයක් නේ තිබුණේ. ඒක කාඩරයක වැඩි කරන එක හොඳයි. කාඩරයක වැඩි කළා ඒකට බඳව ගැනීම කළ යුතුයි. ඒකට අනුමැතිය අරගෙන ඒ රඳව ගැනීම සඳහා වෙච්ච ඊළඟ ක්‍රියාමාර්ගයට කඩිනමින් යා යුතුව තියෙනවා. එහෙම කළොත් පමණයි නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කඩිනම් කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තරම ගත්තොත් දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම් පිළිබඳව දැන් අද දැක්ක අපි සමන්ගේ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් යම් යම් කොමිෂන් වල විභාග වෙච්ච කරුණවලදී ඒව විවේචනය කරමු. ඒතර තමන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරු ඒ නීත්‍යානුකූලව මැදිහත් වුණොත් ඒක දකිනවා රජයේ නිලධාරියෙක් බරපතල වැරද්දක් කරා කියලා. එහෙම දෙන්න බෑ. රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට එහෙම ප්‍රකාශයක් කරන්න සිද්ධ වීමම ඉතිහාසයේ සරදමක්. අනිත් පැත්තට එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට අනියම් බලපෑමක් කරන්න. අනියම් බලපෑමක් කරන්න. අනියම් බලපෑම කරන්නේ ඒ තමන් මන්ත්‍රීවරයෙක්ගේ යම්කිසි අකටයුත්තක් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් මැදිහත් වුණොත් ඒක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවනවා. මේ බය කිරීම මේ කරන්න යන. එහෙම බය කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ කෙලසන්න එපා. ඒක වැරදි. එහෙම වුණොත් ඔය පුනප්පාඩුව කොච්චර වැඩි කරත් වැඩක් නැහැ. ඊට පස්සේ එන නීති නිලධාරීන් ඒ තමන්ගේ ස්වාධීනත්වය තමන්ගේ ධෛර්යයෙන් යුක්තව ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා ඒ වැරදි ආදර්ශය දෙන්න එපා කියන එකත් අවධාරණය කරනු. එවගේම ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ මූලික අයිතිවාසිකම් නඩු ඇසීම පිළිබඳව ඇති කළ යුතු අධිකරණ පද්ධති විශේෂයෙන්ම පළාත් මට්ටමින් හෝ අධිකරණ පිහිටුවීම් ඒ සම්බන්ධයෙන් ඔබතුමල්ලා තවමත් නිවැරදිව කඩිනම් පියවරක් අරන් නැහැ. මූලික අයිතිවාසිකම් නඩුවක් උසාවියට ඉදිරිපත් කළ නඩුව අහන තත්ත්වයට ගේන්න රුපියල් ලක්ෂ 10ක් විතර අද වියදම් වෙනවා. ඈත පිටිසර ගමක දුප්පත් දෙමව්පියෙකුට දුප්පත් පුද්ගලයෙකුට තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගිහිල්ලා ඒ නඩුවෙන් දිනන්න ඒ තරම් මුදලක් වියදම් කරන්න බෑ. අඩුම ගානේ කොළඹට එන්නවත් බස් ගාස්තු හොයාගන්න විදිහක් නැහැ. එවැනි තත්ත්වයක් වෙනස් කරන්න ඒ අධිකරණ පද්ධතිය තුළ කඩිනමින්ම කළ යුතු ක්‍රියාමාර්ගය, ගත යුතු ක්‍රියාමාර්ගය. ඒක අද දහස් ගණනක් ජනතාව සාකච්ඡා වෙයි. අද ගත්තොත් මූලික අයිතිවාසිකම් නඩු යන ප්‍රමාණය ගත්තොත් ඒ වැඩි හරියක් ඉන්නේ එක්කෝ යමක් කමක් හැකියාවක් තියෙන ආර්ථික හැකියාවක් තියෙන එක්කෝ සමාගම් එහෙම නැත්නම් දේශපාලන වශයෙන් යම් කිසි බලපුළුවන්කාරකමක් තියෙන අය එහෙමත් නැත්නම් වෙනත් හැකියාවක් තියෙන කීප දෙනෙක් විතරයි. නමුත් අපේ රටේ සාමාන්‍ය ජනතාව දුප්පත් ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න වත්කමක් නැහැ, හැකියාවක් නැහැ, ඒ පිළිබඳ දැනුමක් නැහැ. ඒක වෙනස්
කරමු. ගරු මන්ත්‍රීමා, තව විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
මානව හිමිකම් පිළිබඳව කාර්යාල දිස්ත්‍රික් මට්ටමින් තියෙනවා තමයි. හැබැයි ඒ කාර්යාල හරහාවත් අඩුම ගානේ ඒ නීති උපදේශය නීති මැදිහත් වීම තවම નિවැරදිව සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අවසන් වශයෙන් පහුගිය කාලේ අපේ රටේ වෙච්ච බරපතල සිදුවීම් කීපයක් තිබුණා. කටුනායක රොසෙන් චානක ඝාතනය, ඒ වගේම බන්ධනාගාරය තුළ වෙඩි තැබීම් පිළිබඳ සිද්ධිය, වවුනියාවේ කඳවුරේ හිරකරුවෙක්ට වෙඩි තියපු සිද්ධිය, ඒ පිළිබඳ විශේෂ කොමිෂන් පත් කරා. ඒ කොමිෂන් වාර්තාවලට ඒ නිගමනවලට මොකද වුණේ? අදත් මේ රටේ යුක්තිය පසදලීමේ ආසාවෙන් බලා ඉන්න ජනතාව අහන ප්‍රශ්නේ, කෝ බන්ධනාගාරය තුළ සිද්ධ වෙච්ච ඒ සිදුවීම වෙඩි තැබීම, ඒ වෙඩි තැබීමට අදාළ නියෝග දීපු අය, එය මෙහෙවපු අය, ඒ සිද්ධියට අදාළ චූදිතයන්ට මොනවද දීපු දඬුවම්? රොසෙන් චානක වෙඩි තියලා මරපු ඒ විත්තිකරුවන්ට දීපු දඬුවම කෝ? අඩුම ගන්න ඒ වார்த்தාවට වෙච්ච උන සාධාරණයක්වත් නැහැ. ඒ පිළිබඳව කමිෂමක් පිහිටුවා ඒක පුද්ගල විනිශ්චකාරවරේ. ඒ ඒ විනිශ්චකාරවරයා ඉදිරිපත් කරපු වාර්තාවට අනුවත් තවම කටයුතු කළා නැහැ. ඔබතුමා ලාභයේ බලයට ඒව කඩිනමින් සිද්ධ කරනවා කියලා. නමුත් සියලු මිනිස්සුයෝ සියලු සිරකරුව මිනිස්සුයෝ කියන ඒ උත්තුත පාඨේ තිබිලා වුණත් ඒ සිරකරුවන්ට ලබා දිය යුතු නිසි සාධාරණත්වය ලැබිලා නැහැ. ඔවුන් වෙඩි තියලා මැරුවා, ඝාතනය කරා. ඒ ඝාතකයෝ තාමත් නිදැල්ලේ. ඒ චූදිතයෝ තාම නිදැල්ලේ. ඒට සාධාරණ ඉටු කරෙත් නැහැ. ඒ නිසා මේ කටයුතු ටික නැවත ඔබතුමන්ලා අවධානයට අරගෙන සමාලෝචනය කරලා අද මේ සිද්ධ වෙලා තියෙන නඩු ප්‍රමාද වීම, නඩු කඩිනම් කිරීම සඳහා වෙච්ච අධිකරණ පද්ධතිය කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම මේ සංශෝධන හතරෙන් විතරක් කරන්න බෑ. ඒ සඳහා වෙච්ච කඩිනම් මැදිහත් වීමක් වහාම අත්‍යවශ්‍ය වෙනවා. තාංශික අධීක්ෂණ කමිටුවෙන් ඉදිරිපත් කරපු යෝජනා හොඳයි. ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම ඇමතිවරියගේ වගකීම, ආණ්ඩුවේ වගකීම. අපිට දැනගන්න ඕනි ඒව කවද්ද ක්‍රියාත්මක කරන්නේ, කවද්ද ඒවට නිසි ක්‍රියාමාර්ග ගන්න කියන එක මේ රටේ ජනතාව දැනගන්න කැමති. ඉතින් ඒ ඉටු කරන්න කියලා නැවත අවධාරණය කරමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.